Public business for the day, number one on the order paper, Appropriation Bill 2025. Second. Parliament resolves itself into committee. First schedule, Ministry of Women and Child Affairs, heads 171 and 217. Consideration from 10 a.m. to 6 p.m. Cut motion to be moved by Honorable Rohini Kumari Vijayaratna.
Garuniyojya Kathanayakathumani, Dedas Visipahe, Visarjana Panath Ketumpati.
You have 31 minutes, Mrs. Vijayaratna. 30 minutes.
Panath Ketumpatihi. කාරක සභා අවස්ථාවේ අද දින 2025 3/8 සෙනසුරාදා විවාදයට ගැනෙන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 171 සහ 217 දරන වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මං හිතනවා අද අපේ කාන්තා දිනේ අපේ දවස ගරු අගමැතිතුමියනි, ගරු ඇමතිතුමියනි, පිරිමි ගත්තා වැඩිද කොහෙද? උදේ වරුව සෑහෙන වෙලාවක් අපේ කාලයෙන් වියදම් වුණා. මෙන්න මේක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. පිරිමින්ගේ ලෝකයේ ඇතුලේ කාන්තාව කියන කෙනා බොහොම පුංචි කෙනෙක්. මෙන්න මේක තමයි ඇත්ත තත්වය. ගරු අගමැතිතුමියනි, අද ජාත්‍යන්තර කාන්තා දිනය. මම මේක අවස්ථාවක් කරගන්නවා මගේ ඇහැට පේන්න ඉන්න ගරු අග්‍රාමාත්‍යතුමිය, ඇමතිතුමිය, ඒ වගේම ඉතිහාසයේ වැඩිම නියෝජනය තියෙන මන්ත්‍රීවරියන් 22ක් ඉන්න මන්ත්‍රීවරියන්, ඒ වගේම මේ ගැලරියට ඇවිල්ලා ඉන්න සියලුම කාන්තාවන්, ගැහැණු ළමයින් ඇතුළුව මගේ දෑස්මානේ නැති සියලුම කාන්තාවන් සහ දැරියන්ට මම සුභ පතනවා. තමන්ගේ අයිතිවාසිකම් සුරැකෙන සමානාත්මතාවයේ යථාර්ථයක් වන, ඒ වගේම මානසිකව, කායිකව සහ සමාජිකව, ආර්ථිකව සවිබල ගැන්වෙන ජීවිතයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි තවත් අවුරුද්දකට මෙහෙම සුබපතා ගන්නවා. හැබැයි අපි හැමදාම කතා කරන දේ ඉදිරියට ගිහින් තියෙනවද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. අද ලංකාවේ කාන්තා දිනේ තේමාව තමයි තැනුමට තිරසර හෙටක්, සවිමත් ඇයවේ මගක්. ජාත්‍යන්තර තේමාව තමයි ඇක්සලරේට් ඇක්ෂන් කියන එක. ඒ කියන්නේ ක්‍රියාව වේගවත් කරන්න කියන එක. කුමක් සඳහාද මේ ක්‍රියාව වේගවත් කරන්න ඕනි? සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් උදෙසා. තමන්ගේ අයිතිවාසිකම් රැක ගන්නට, ඒ වගේම සමානාත්මතාවය දිනා ගන්නට සවිබල ගැන්වීම තමයි මේ ක්‍රියාව වේගවත් කරන්න කියන්නේ. ඒ සඳහා ගන්න සියලු ක්‍රියාවන් වේගවත් කරන්න. දැන් අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ කාන්තාවගේ සුභසිද්ධිය වෙනුවෙන් අපි කතා කරනවා. ලෝක කාන්තා දිනය කවදා ආරම්භ වුණත් 1975 තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කාන්තා දිනය නිල වශයෙන් පිළිගන්නේ. එදා තේමා පාඨය වුණේ අතීතය සමරමින් අනාගතය සැලසුම් කරන්න කියන එක. අතීතය සමරමින් අනාගතය සැලසුම් කරන්න කියන එක. එනිසා මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතිහාසයේ අපිට මුලින්ම දැනගන්න තියෙනවා 1857 කර්මාන්ත ශාලාවක කාන්තාවන් එළියට බැහැලා ආරම්භ කරපු විප්ලවය තමයි අද කාන්තා දිනයේ හැටියට අපි යථාර්ථයක් බවට පත් කරගෙන මේ කටයුතු කරන්නේ. හැබැයි අපි අතීතයේ සමරනවා. මං ඒ අයට සුභපතනවා ඒ අයට ස්තුතිවන්ත වෙනවා ඒ අයගේ අද ජීවතුන් අතර නැතුව ඇති බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් පෙනී හිටපු එදා මෙදා තුර අය ඒ වගේම ජීවත් සුජීවත් වෙන අය ඇති ඒ සියලු දෙනාටම මම මේ රටේ සමස්ත කාන්තා ප්‍රජාව වෙනුවෙන් මගේ ගෞරවය පුද කරනවා හැබැයි අපි අතීතයේද මල් තියනවා අපි අතීතයේද ගල් ගහනවා දෙස් දෙවල් තියනවා අපි හැබැයි අනාගතයේ සැලසුම් කරලා තියනවාද කියන එක පිළිබඳව ගැටලුවක් තියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇත්තටම කිව්වොත් මේ ලෝකයේ කාන්තාවන් ඉස්සරහා තියෙන ගැටලු වලට ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ ගෑනුවත්සේ නෙවෙයි මේ කාන්තාවන්ගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි කාන්තාවන්ට ගැටලු ඇති වෙලා තියෙන්නේ ගරු ඇමතුමියනි ඔබතුමියත් අහලා ඇති රම්බණ්ඩා සෙනවිරත්නයන්ගේ තියෙනවා ගීතයක් අමරකීර්ති මැතුම් ගායකයා ගායනා කරනවා පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ මම එහෙම කියන්නේ දැන් බලන්න ලෝකේ රටක් ජාතියක් ආගමක් ભેදයක් නැතුව ගෘහස්ත හිංසනයේ සිද්ධ වෙනවා මේ ගෘහස්ත හිංසනයට ලක් වෙන කාන්තාව ගෘහස්ත හිංසනයට ලක් වෙන්නේ එයාව හිංසනයට ලක් කරන අනික් කෙනාගේ තියෙන ප්‍රශ්නේ හින්දා එහෙම නැතුව කාන්තාව නිසා නෙවෙයි අපේ රටේ දැරිය හැකි මිලකට සනීප ආරක්ෂක තුවායක් මිලදී ගන්න බැරි නිසා ගැහැණු ළමයින් 50ත් 60ත් අතර කාලයක් ප්‍රමාණයක් ඔසප් කාලයේදී පාසල් යන්නේ නැහැ මේ ගැහැණු ළමයින්ගේ වැරද්ද නෙවෙයි මේ නීති සම්පාදනය කරන අයගේ වැරද්ද ඒ වගේම අර මුලින් කතා කරපු සිද්ධියේදී ඒ ගුරුවරිය පහර දීමට ලක් වෙන්නේ තමන්ගේ ආවේගය පාලනය කරගන්න බැරි පිරිමියාගේ වැරද්ද නිසා හැබැයි මේවා කාන්තාවන්ට අද ප්‍රශ්න වෙලා තියෙනවා උපාධි අපේක්ෂකයන්ගෙන් 64.8% කාන්තාවන් උනාට එම වසරෙම ශ්‍රම බලකායේ ඉන්නේ කාන්තා නියෝජනය 32.1% 100% ඒ වගේම පිරිමින්ගෙන් 75%ක් කාන්තා හිංසන සේවකයන් එරෙහිව
Order please the honorable deputy chairperson of committees will take the chair of this committee of the whole parliament
ඔබතුමිය කතා දිගටම කර.
ස්තුති. මම සතුටු වෙනවා ඔබතුමියත් මුලස්සනේ ඉන්න එක ගැන. පිරිමින්ගෙන් 75%ක් කාන්තා සේවකයන්ට එරෙහිව කාන්තාවන් සේවාවන්ට බඳවා ගන්නවාට ඉඩකඩ අහුරනවා. ඒකට අඩු කරන්න උත්සාහ කරනවා. ප්‍රසූත නිවාඩුව ඉස්සරහට දාගෙන කාන්තාවන් සේවයට බඳවා ගන්නට අකමැත්ත තියෙනවා. ඒකේ වරද්ද කාන්තාවන්ගේ නෙවෙයි. කාන්තාවන් ගැහැණු ළමයින් 80%ක් පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට පත් වෙනවා වාචික හිංසනයට පත් වෙනවා මේක වැරද්ද තියෙන්නේ ඒ ගෑනු දරුවන්ගේවත් කාන්තාවන්ගේවත් නෙවෙයි සෑම කාන්තාවන් පහකට එක්කෙනෙක්ම තම සමීපතම සහකරුවාගෙන් කායිකව සහ හෝ ලිංගික හිංසනයට ලක් වෙනවා කියලා හොයාගෙන තියෙනවා සමීක්ෂණ වාර්තාවල එතකොට මේ වැරද්ද තියෙන්නේ කාන්තාවගේද මේ ප්‍රශ්නවලට එයා මුහුණ දෙන්නේ. කෝ මේ අපි ඉතිහාසයේ පුරා හෙව්ව කතා කළ අයිතිවාසිකම්. මේ සමානාත්මතාවය බලගැන්වීම මේ සියල්ල පිරිමින්ගේ ආකල්පවල ගැටලුවක් විදිහට මම දකින්නේ. නීති හදන නීති ක්‍රියාත්මක කරන තැන්වල ඉන්න අයගේ ගැටලුවක් හැටියට මම දකින්නේ. 2022 වසරේ විතරක් ගරු මුලස්සනේ සභාපතිතුමනි වාර්තා වෙච්ච ස්ත්‍රී දූෂණ සිද්ධීන් ගණන තියෙනවා 1986ක්. දල වශයෙන් ගත්තොත් දිනකට ස්ත්‍රී දූෂණ 5ක්. එතකොට වාර්තා වූ ස්ත්‍රී දූෂණ වලින් 84%ක වින්දිතයන් උනේ වයස අවුරුදු 16ට වඩා අඩු ගැහැණු දරුවන්. 2023 අවුරුද්දේ අවුරුදු 16ට අඩු ගැබ් ගැනීම් 163යි. 2024 ඒක 213ක් වෙලා තියෙනවා. මෙතන ඛේදවාචකයේ එතන ඒ 213 ඇතුලේ ඉන්නවා අවුරුදු 10ක ගැහැණු දරුවෙක්. මේ ගැහැණු දරුවගේ වැරැද්දද මෙතන සිද්ධ වුණේ? ඒකයි UN එක කියන්නේ ඇක්සලරේට් ඇක්ෂන් කියන්නේ. ඉදිරි පරම්පරා පහ ඇතුළතවත් ස්ත්‍රී පුරුෂ භාවයේ පදනම් කරගෙන මේ සිදුවෙන වෙනස්කොට සැලකීම නතර වෙන්න ඕනි. එහෙම නැතුව මේ equal rights, equal opportunities කියනවා තවදුරටත් අපිට සුරංගනා කතා විය යුතු නැහැයි කියන එක මම මේ ගරු සභාවට යෝජනා කරනවා. ඒක නිසාම තමයි මම හිතනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාව වේගවත් කරන්න කිව්වේ. අපි රටක් විදිහට මේ තේමාවට මොන විදිහටද මේ සැරේ ලෑස්ති වෙන්නේ කියන එක අපි බලන්න ඕනි. අපි මේකේ වැඩ මේ ක්‍රියාවන් ආරම්භ කරලා තියෙනවද කියන එක අපි බලන්න ඕනි. මේ අයවැය ඇතුලේ මේ තිරසර හෙටක් සඳහා ඇය සවිබල ගන්නවන්නට අරන් තියෙන පියවර මොනවද කියන එක පිළිබඳව අපි කතා කරන්න ඕනි. අපි මම මේ පාර්ලිමේන්තුවේ 2015 ඉඳලා කියනවා gender responsive budgeting එන්න ඕනි. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ස්ත්‍රී පුරුෂ භාවයේ පදනම් කරගෙන අයවැයකරණය සිද්ධ වෙන්න ඕනි කියන එක මම වසර ගණනාවක් තිස්සේ කියනවා. අපිට වඩා ආර්ථික අතින් 15 පහලින් ඉන්න නේපාලයේත් මේ ස්ත්‍රී පුරුෂ භාවයේ පදනම් කරගෙන අයවැයකරණයේ යෙදෙනවා. එනිසා මම කියනවා ලබන අවුරුද්දේවත් ගරු අගමැතිතුමිය ඔබතුමීට මතක ඇති අපි මේ පැත්තේ ඉඳගෙන ෆයිට් කරා මේවට ලබන අවුරුද්දේවත් මේ gender responsive budgeting කියන එක අපේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්න කියලා මම යෝජනා කරනවා. විශේෂයෙන්ම අපි දකිනවා ඉතිහාසයේ පුරාවම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට මුදල් වෙන්නේ සාමාන්‍යයෙන් අඩුවෙන්. ඒක සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් අඩුවෙන්. ලෝක නිර්ණායක අනුව කාන්තා හා ළමා කටයුතු වලට අනුවිෂයන් තියෙනවා 147ක් හැදෙනවා. ඒ වගේම ඔවුනගේ පැතුරුම් සීමාවන් හා බලපෑම් ගත්තහම උපක්ෂේත්‍ර 66ක් හැදෙනවා. මේව කටයුතු කරන්න නම් මේක තමයි මං හිතන්නේ තියෙන විශාලම අමාත්‍යාංශය. කං හැන්දෙන් බෙදුවට ජනගහනයෙන් 66%කට වැඩිය 75%කට ආසන්න වෙන ප්‍රමාණයක් ගැන කතා කරන අමාත්‍යාංශය. ඒ නිසා මේ පිළිබඳව අපි මීට වඩා විධිමත් ක්‍රමවේදයක් සකස් කරගන්න ඕනයි කියන එක මම මේ සභාවට යෝජනා කරනවා. මේ කාන්තා කටයුතු හා ළමා කටයුතු අමාත්‍යාංශයට තනියෙන් යන්න පුළුවන් අමාත්‍යාංශයක් නෙවෙයි. මේක අනික් අමාත්‍යාංශ 25ත් එක්කම බද්ධ වෙලා යන්න ඕනේ අමාත්‍යාංශයක්. මොකද මම ඒකට උදාහරණයක් ගන්නවා. දැන් ළමයි ගත්තොත් ළමයින්ගේ අධ්‍යාපනය ගැන කතා කරගන්න අපි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක බද්ධ වෙන්න ඕනේ. අපි ළමයින්ගේ සම්බන්ධයෙන් ආරක්ෂාව ගැන කතා කරන්න ගරු ඇමතිතුමා අපි අධිකරණ අමාත්‍යාංශයත් එක්ක බද්ධ වෙන්න ඕනේ. ළමයින්ගේ පෝෂණය සෞඛ්‍ය ගැන කතා කරන්න අපි ළමයින් සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක කාන්තා කටයුතු අමාත්‍යාංශය බද්ධ වෙන්න ඕනේ. ඊළඟට කාන්තාව ගත්තොත් ඇය සවිබල ගන්නන්නට නම් මුදල් අමාත්‍යාංශයත් එක්ක ආර්ථිකය කටයුතු කරන අමාත්‍යාංශයත් එක්ක අපි බද්ධ වෙන්න ඕනේ. ඒ වගේම ඇයව දැනුවත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයත් එක්ක ඇයගේ සෞඛ්‍ය පෝෂණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක මේ ආදි වශයෙන් ගත්තහම සියලු අමාත්‍යාංශයත් එක්ක අපි බද්ධ වෙන්න ඕනේ. විදේශගත කාන්තාව ගැන අපි කතා කරන්න නම් ඇයගේ නීති හදන්න අධිකරණ අමාත්‍යාංශයත් එක්ක ඊළඟට විදේශ සේවා අමාත්‍යාංශයත් එක්ක අපි බද්ධ වෙන්න ඕනේ. දැන් අපි බලන්න ඕනේ මේ අපි මොන විදිහටද මේවට අපි බද්ධ වෙලා කටයුතු කරන්නේ කියන එක. මේක අපිට තනිවම කරන්න බැහැයි කියන එක මම මේ වෙලාවේ යෝජනා කරනවා ගරු ඇමතිතුමියනි. මේකට අපි පිළිවෙලක් ඇතුව ලයිස්තු ගත කිරීමක් කරගන්නට ඕනි සියලු ප්‍රවීණයන් එකතු වෙලා. අපි කොහොමද 2026 වෙනකොට අපේ කාන්තාව සවිබල ගන්නවන්නේ? කොයි ශේත්‍රයත් එක්කද අපි එකතු වෙන්නේ? මෙන්න මේ විදිහට අපි බද්ධව කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අර මං කිව්ව gender responsive budgeting කියන එක වැදගත් වෙන්නේ. මේ හැමදේම දොස් කියනවා එහෙම නැත්නම් අඩුපාඩු කියනවා කියන එක නෙවෙයි. අපි අයවැයකරණයේදී අපේ යෝජනා ඉදිරිපත් කරනවා නම් ඒවා පිළිබඳව ඔබ සුභවාදීව දකින්න කියන එක මම මුලින්ම කියනවා. එනිසා කාන්තාවන්ගේ හා ළමයින්ගේ අයිතිවාසිකම් ඒ වගේම සමානාත්මතාවය සඳහා අපි මුලින්ම කරන්න ඕනේ ඒවා අරන් දෙන්න නම් අපි ඒකට වැඩපිළිවෙලක් හදන්න ඕනේ ඒකට විවිධ අමාත්‍යංශ අප බද්ධ කරගන්න ඕනේ ඇත්තටම මම gender responsive budgeting ගැන කතා කරපු වෙලාවල් වලදී සමහර නිලධාරීන් කිව්වා අධ්‍යාපන අමාත්‍යංශය ගත්තාම ගෑනු ළමයිනුත් ඉගෙන ගන්නවනේ කිව්වා එතකොට gender responsive budgeting කියන්නේ මේ අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලේ ගෑනු ළමයිනුත් ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි මම උදාහරණයක් කියන්නම් ගෑනු ළමයින්ට තියනවද ගෑනු ළමයින්ට හිතකර වැසිකිලි පද්ධතිය අන්න ඒකට මුදල් වෙන් වෙනවා නම් අධ්‍යාපන අමාත්‍යංශයේ අන්න එතන තියෙනවා ස්ත්‍රී පුරුෂ භාවයේ පිළිබඳව සැලකිල්ලට ලක් කරලා තියෙනවා ඊළඟට විෂය නිර්දේශ ඇතුලේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ තියෙනවාද මේ ගෑනු ළමයා සම්බන්ධයෙන් සමාජයේ තියෙන ආකල්පය වෙනස් කරන්න වැඩපිළිවෙලක් තියෙනවාද ඒකට මුදල් වෙන් කරලා තියෙනවාද අන්න ඒක තමයි gender responsive budgeting කියන්නේ ඊළඟට සෞඛ්‍ය අරගත්තහම වතුකරේ කාන්තාවට පෝෂණය ලබා දෙන්න වැඩපිළිවෙලක් තියෙනවාද මෙන්න මේ වගේ කාන්තාව ඉස්මතු වෙලා එහෙම නැත්නම් කාන්තාව හෝ සංක්‍රාන්තික ලිංගිකයන් අද ඉන්නවා මේ අය සම්බන්ධයෙන් මොන විදිහටද ස්ත්‍රී පුරුෂ භාවයේ සම්බන්ධයෙන් කතා කරන්න කියන එක පිළිබඳව අපි බලන්න ඕනේ හැබැයි මට පේනවා මේ පහසුකම් ලබා දීම ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ මුල් කරගෙන වෙන් වෙන්නේ නැහැයි කියලා මේ බජට් එක නම් හැබැයි අනිවාර්ය සම්පූර්ණයෙන්ම gender responsive නෙවෙයි සමන් මල්ලි මන්ත්‍රීතුමියනි IMF responsive budgeting එකක් තියෙනවා ඒ නිසා තමයි මේ කියන්නේ මම දැක්කා කියනවා පිරිවැය මත විදුලි බිල වැඩි කරන්න කියනවා IMF එක දැන් මේකේ පීඩාව වෙන්නේ කාටද? දැන් මේකේ පීඩාව වෙන්නේ කාටද? විදුලි බිල වැඩි වෙච්ච ගමන් gedara පෝෂණයට දරුවන්ව කන්න තිබ්බ ඒවායින් තමයි වෙන් කරන්න වෙන්නේ. ඇය පාවිච්චි කරපු විදුලි උපකරණ ටික නවත්තන්න වෙනවා. දැන් ආපහු වංගෙඩියෙන් කොටන්න වෙනවා. බ්ලෙන්ඩර් එක නවත්තන්න වෙනවා. එහෙමනම් මම කියනවා මේ පීඩනේ එන්නේ කාන්තාවට. තේ ගහ වටේ කැරකිලා රබර් ගහ වටේ කැරකිලා පොල් ගහ වටේ කැරකිලා රෑ එළි වෙනකන් කර්මාන්ත ශාලාවල මහලා මේ රටේ ඩොලර් ගේන දලදේශීය නිෂ්පාදනයට වැඩිම දායකත්වයේ දෙන කාන්තාවට මේ ආර්ථිකය තුල ඇය සවිබල ගන්නවන්නට අරන් තියෙන වැඩපිළිවෙල මොකක්ද කියන එක මේ සභාවට පැහැදිලි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. දැන් මම දැක්ක විදේශගත ශ්‍රමිකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවන්. මම දැක්කා 15%ක බද්දක් ගැන කතා කරනවා මම පත්තරවල දැක්ක දෙයක් මේ ඒක වැරදි නම් නිවැරදි කරන්න එතකොට gedara daruwanda කන්න දෙන්න විදිහක් නැතුව උගන්න ගන්න විදිහක් නැතුව අලුතින් ගෙයක් හදා ගන්න විදිහක් නැතුව එහෙම නැත්නම් බොහෝ ඇතම් කාන්තාවන් විදේශගත වෙන්නේ මේ කිසි දෙයක් නිසා නෙවෙයි gedara පිරිමියාගෙන් සිදුවෙන හිංසනයෙන් බේරෙන්න රට යන කාන්තාවනුත් ඉන්නවා මේ ගිහිල්ලා කඹරලා හොයාගෙන එන එකෙන් 15%ක බද්දක් ගහනවා නම් මං හිතනවා මේ ආණ්ඩුව වේගයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ පැත්තරද කියන එක කනගාටුවෙන් කතා කරන්න ඕනේ මේ අමාත්‍යංශයට වෙන් කරලා තියෙන මුදල් ගැන කතා කරොත් රුපියල් මිලියන 14,526ක් මං හිතන්නේ වෙන් වෙලා තියෙනවා පුනරාවර්තන වියදම් මේ කියන්නේ පඩිනඩිය දීමනා නඩත්තු කිරීම වගේ දේවල් වලට රුපියල් මිලියන 14,134ක් වෙන් වෙලා තියෙනවා. එතකොට මූලධන ඒ කියන්නේ වැඩක් කරන්න අලුතින් තියෙන රුපියල් මිලියන 392යි. කෝටි 39යි. එතකොට ගරු ඇමතුමිය මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් වලට අර දීපු බිලියන 20 ඉල්ලා ගන්න බැරිද කියලා බලමු. මොකද අපේ රටේ කාන්තාවෝ ඊට වඩා සේවයක් කරවා ගන්න ඕනි මේ රටේ ආර්ථිකයට. ඒ නිසා මම දකිනවා කාන්තාව ආර්ථික සවිබල ගැන්වීම ව්‍යවසායකයන් ලෙස සවිබල ගන්නවන්නට ඔබ අයවැයෙන් වෙන් කරලා තියෙනවා රුපියල් මිලියන 63ක්. ඒ කියන්නේ කෝටි 6.3යි. මේ ව්‍යවසායකවන් අවශ්‍ය ණය දෙනවා කියලා අපි හිතමු. ලක්ෂයේ ගානේ දුන්නත් දෙන්න පුළුවන් 600කට විතරයි. එනිසා මම යෝජනා කරනවා මේ මුදල තව වැඩි වෙන්න ඕනි කියලා. ඊළඟට අපි දැක්කා එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? අර ශුද්‍ර මූල්‍ය ණයෝගුලේ මේගොල්ලෝ අහු වෙනවා. අහු වෙලා ඉවරලා ජීවිත විනාශ වෙනවා. ඒ වෙලඟට මෙතෙක් කාලයක් තිබුණා ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාව ආර්ථිකව සවිග්බල ගැන්වීමට ණය යෝජනා ක්‍රමයක්. අද මේසරේ තියෙන ඒක ඉස්සරහා ඉරි කෑල්ලක්. ඒ කියන්නේ ඒකට මුදල් වෙන් වෙලා නැද්ද කියන එක මේ සභාවට ඔබතුමියන්ලා ඔබතුමන්ලා දැනුවත් කරන්න කියන එක මම කියනවා. එහෙම නොවුනොත් ඇත්තටම සවිමත් ඇයවේ මගක් එහෙම වෙයිද? මේක යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වෙයිද? ඇය සවිබල ගන්නවා ගන්නට පුළුවන් වෙයිද කියලා මම අහනවා. ඒ වගේම අර අපිට නොපෙනී වෙනත් අමාත්‍යාංශ ඇතුලේ මේවා තියෙනවාද කියන එක පිළිබඳව මේ සභාවට දැනුවත් කරන්න. ඊළඟට මම පත්තරේ දැක්ක පෙරේද දරූපත් ලක්ෂයකින් අඩු වෙලා තියෙනවයි කියලා. ඊට ඉස්සලා අවුරුද්දේ 75,000යි. පහුගිය අවුරුද්දේ 100,000යි. දැන් මේක අපි කියව ගන්න ඕනේ කොහොමද? දැන් බලන්න ආර්ථික අර්බුදය කොතෙක් දුරට බලපාලා තියෙනවද කියලා. දැන් විවාහපත් වෙන යුවලවල් මන් දැක්ක 2023 131,000 ගණක් ඉන්නවා. එතකොට මේ අය දරුවන් හදන්න මැලිකමක් දක්වන්නේ දරුවන්ට ආදරේ නැති නිසා නෙවෙයි, මේ තියෙන ආර්ථිකයේ ඇතුවේ දරුවෙක් පෝෂණය කරන්න තියෙන ගැටලුව. දැන් අද තියෙන තත්ත්වය බලන්න, පොල් ගෙඩිය රුපියල් 250 වෙනකොට, හාල් කිලෝ එක 250 වෙනකොට, ලබන අවුරුද්දේ දරූපත් සංඛ්‍යාව ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා මම හිත කියනවා මේ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වයස්ගත වැඩිහිටියන් පමණයි මේ රටේ ඉතිරි වෙන්නේ. අලුත් පරම්පරාව අඩුවීම තුළ දීර්ඝකාලීන ව්‍යසනයකට ගැටලුවකට අපි මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දරුව මුලසුනේ සභාපතිතුමනි තුමියනි, මේ කාන්තා වැඩසටහන් වලට විශේෂයෙන්ම රාජ්‍ය නෝන සංවිධාන වල දායකත්වය ඉතාමත් වැදගත්. ඒ නිසා මම යෝජනා කරනවා මේ අත්දැකීම් බහුල කාන්තා සංවිධාන වල උපදේශනය ගන්න. අපි දීර්ඝ කාලයක් ඒ දේවල් කරනවා. අපි කාන්තාව ගැන පිරිමි තීරණය ගත්ත යුගය අපි අවසන් කරමු. මේ කාන්තාවන් වෙනුවෙන්, ඒ අයගේ සවිබල ගැන්වීම වෙනුවෙන් කාන්තාවන් හැටියට, එහෙම නැත්නම් කාන්තාවන්ගේ හා දරුවන්ගේ අභිවෘද්ධිය හදන්න අපි මේ අන්තර් ශේෂ්ත්‍ර සම්බන්ධීකරණය කරගෙන හොඳ වැඩපිළිවෙලකට යෑම අවශ්‍ය බව මම මේ වෙලාවේ අවධාරණය කරනවා. දැන් කාන්තා හිංසනයේ පැතිරුණ ස්වභාවය මම පොඩ්ඩක් කතා කරන්න ඕනි. ඒකට මම්ම උදාහරණයකට ගන්නම්. මේ පාර්ලිමේන්තුව ඇතුලේ මම අවස්ථා ගානක් වාචික හිංසනයට ලක් වෙලා තියෙනවා. හැබැයි ඒ මගේ වැරද්දකට නෙවෙයි. මම මුලින්ම තිස්ස කුට්ටියාරච්චි මහත්තයා මන්ත්‍රීතුමා මාව වම්බටු කතාවක් කියලා හිංසනයට ලක් කරන්නේ මේ රටට ගේන්න ආපු කාබනික පොහොරවල වංචාව ගැන කතා කරපු නිසා. ඊළඟට සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමැතිතුමාගේ කටින් අර වගේ වචන පිට වෙන්නේ ගුරුවරුන්ට පහර දීම ගැන කතා කරපු නිසා. අශෝක ප්‍රියන්ත ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැතිතුමාගේ වචන වලින් මම අපහසුතාවයට පත් වෙන්නේ මේ රටේ විශ්‍රාමික ප්‍රජාව ගැන කතා කරපු නිසා. ඒ වගේම නලින් හේවගේ මන්ත්‍රීතුමා අතින් අරම කතාවක් කියවෙන්නේ මම තඹුත්තේගම දුම්රිය මාර්ගය ගැන කතා කරපු නිසා. දැන් මගේද වැරද්ද තියෙන්නේ? ඒ අයගේද වැරද්ද තියෙන්නේ? එයාලගේ නොසන්දාලකමට, එහෙම නැත්නම් වාචාලකමට මේ තැනක් නොතනක් නැහැ මේ පාර්ලිමේන්තුවෙත්. එහෙමනම් ඉන් පිට බාහිරවත් එහෙමයි කියන එක අපි මතක් කරන්න ඕනි. මං කාන්තා සංසදයේ ගැන වචනයක් කතා කරන්න ඕනි. අපි මං හිතන්නේ දැන් මහලේකම්තුමිය අපි දැන් 5 වෙනි පාර්ලිමේන්තුව කාන්තා සංසදයේ ක්‍රියාත්මක වෙන. මම හිතන්නේ මම නිවැරදි ඇති කියලා. සුමේදා ජයසේන මැතිණියගේ ප්‍රධානත්වයෙන් අපි ඉස්සරෝම කාන්තා සංසදය ආරම්භ කරන්නේ 6 වෙනි පාර්ලිමේන්තුවේ වෙන්න ඕනි. ඔව්. එතකොට අපි දැන් අද දම්පාට ඇඳලා ඉන්නවා. මට ලස්සන නැති වුණත් මම දම්පාට ඇඳලා තියෙනවා. අපි අපේ සභාපතිතුමිය තීරණයක් ගත්තා. අපි දම්පාට අඳිනවා. ඔව්, අපි දම්පාට අඳිනවා. සංසදය ඇතුළේ අපිට දේශපාලනේ නැහැ. අපි ඉන්නේ එකම මතයක මේ රටේ කාන්තාවන් හා කොතනද අසාධාරණයක් වෙන්නේ ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. දම්පාටෙන් කියන්නේ යුක්තිය. එනිසා අපි අද දම්පාට අඳිනවා. එනිසා පිරිමි ගන්න තීරණවලට මම ඔබතුමියට කියනවා මේ සංසදයේ පූර්ණ මැදිහත් වීම අත්‍යවශ්‍යයි කියලා. අපි පහුගිය සංසදවල ගත්ත ජයග්‍රහණ තමයි පළාත් පාලන ආයතනවල 125ක කෝටාව ගත්තා. ඒක සංසදයේ ජයග්‍රහණයක් හැටියට මම දකිනවා. හැබැයි අපි කතා නොකරන පැත්තක් ඒක තියෙනවා. මේ යහපාලනයේ 125ක කාන්තා නියෝජනය අද තහවුරු කරගන්න මුලපුරපු කෙනෙක් ඉන්නවා. මේක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. බොහෝ දෙනෙක් නොදන්න කාරණාව මම කියන්නම්. 2012 පුත්තලමේ තිබුණු රැස්වීමකදී තමයි පුත්තලමේ ඉන්ද්‍රාණී කුසුමලතා කියන කාන්තාව මේ 125 යෝජනාව ගේන්නේ ගරු විපක්ෂ නායකතුමනි. එතුමිය පොදු ජන පෙරමුණේ අපේක්ෂිකාවක් හැටියට 2018 ඉදිරිපත් වෙනවා. හැබැයි ඇයට ජයග්‍රහණය කරගන්න බැරි වෙනවා. මේ යෝජනාව ගෙනාපු ඇයට මේ කාන්තා නියෝජනයේ ඇතුළට එන්න බැරි වෙනවා. එදා පොදු ජන පෙරමුණ ඇයට කොට්ටාෂයකින් අර ලයිස්තුවෙන් එන മന്ത്രി ධූරයක්වත් ඇයට ලබා දුන්නේ නැහැ. අද 3000කට වැඩි පිරිසක් මේ රටේ පළාත් පාලන ආයතනවල කාන්තා නායිකාවන් හැටියට එළියට ඇවිල්ලා ඉන්නවා. හැබැයි මේ වගේ මේවට උර දීපු කුසුමලතා වැනි ඉතිහාසය තුල සැඟවුණු වීරවරියන් ඉන්නවා කියන එකත් මතක් කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපි පහුගිය සංසදයේ ඇතුලේ යෝජනා ගණනාවක් ගෙනත් තියෙනවා ගරු ඇමතිතුමියනි. ඒ ටික ඉදිරියට ගෙනියන්න පාර්ලිමේන්තුව තුල හා පළාත් සභාව තුලත් මේ කාන්තා නියෝජනය සඳහා කෝටාවක් ලබා දෙන්න කියන ඉල්ලීම අපි මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. මේ රටේ ජනතාව තුල කාන්තාව දේශපාලනයට සුදුසුයි කියන ආකල්පය පැල වෙනකන්වත් මේ කෝටා ක්‍රමය තහවුරු කරන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේ කරනවා. ඒ වගේම තමයි කමිටුවල කාන්තා නියෝජනය. උදාහරණයක් ගත්තහම 3 දෙනෙක් ඉන්න තැනකදී එක්කෙනෙක්වත් කාන්තාවක් වෙන්න ඕනි. 5 දෙනෙක් ඉන්න තැනකදී අවම වශයෙන් දෙන්නෙක්වත් කාන්තාවක් වෙන්න ඕනි කියලා හරිනි අගමැතිතුමිය හිටපු ඒ කාලේ අපි මේ යෝජනා යවලා තිනවා. එතුමියත් ඒව දන්නවා. එනිසා මම අගමැතිතුමියගෙන් ඉල්ලා සිටිනවා මේවා යථාර්ථයක් කරන්න ඔබතුමිය මැදිහත් වෙන්න කියන ඉල්ලීම මම යෝජනා කරනවා. ඒ වගේම අධිකරණවල කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි සිදු වූ හිංසන වලට අදාළ නඩු විශාල සංඛ්‍යාවක් තියෙනවා. සමහර නඩු අවුරුදු 15ක් විතර ඇදෙනවා. මම දැක්ක ඔබතුමන්ලාගේ පොහොසත් රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළෙත් මේක තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේක කඩිනම් කරන්න, ක්‍රියාව කඩිනම් කරන්න. එහෙම නොවුනොත් වෙන්නේ චූදිතයට නිදහස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවයි කියන එක මං හිතන්නේ අධිකරණ ඇමතිතුමාටත් තේරෙනවා ඇති. ඒ නිසා මම අපි යෝජනා කරා සංසදයේ හැටියට පහුගිය කාලේ අර 12 දිනක් ඉඳගෙන අපි යෝජනා කරපුවා තියෙනවා. ඒ ඇතුලේ තියෙනවා සතියේ දවස් 5න් එක දවසක් මේ දරුවන් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවෙලා තියෙන හිංසනයන් සම්බන්ධයෙන් තියෙන නඩු ටික අහලා ඉවර කරලා ඒ චූදිතයන්ට දඬුවම් ලබා දෙන්න. ඒ දඬුවමත් ආකල්ප සංවර්ධනයේට ආකල්ප වෙනස් වෙන්න ඉවහල් වෙනවා කියන එකත් මම මේ වෙලාවේ යෝජනා කරනවා. එහෙම නැත්නම් වෙනම අධිකරණ හදලා මේවා විසඳන්න ගියොත් එහෙම ඒවා මේ ආත්මෙදි සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඊළඟට මම කම්කරු ඇමතිතුමා මෙතන හිටියානම් හොඳයි. අපි දන්නවා අපි අවුරුදු ගණනක්
අස්සන් ගරුමන්ත්‍රීතුමිය තව විනාඩි 2ක් කාලයක් ඔබතුමියට තියෙන.
විනාඩි 5ක්. අපි දන්නවා කන්වෙන්ෂන් 190 අපි අස්සන් කරලා තියෙනවා. හැබැයි ඒක බලාත්මක කරලා නැහැ. කම්කරු ඇමතිතුමා හිටියානම් හොඳයි. මම එතුමට කියනවා මේ වැඩපොලේ වැඩ භූමියේ සිද්ධ වෙන කාන්තාවන්ට එරෙහි හිංසනයේ වළක්වන්නට අවශ්‍ය කටයුතු කරන්න. එහෙම වුණොත් තමයි මේ රට පොහොසත් රටක් වෙන්නේ. එහෙම නැතුව ගණිකා වෘත්තීය නීතිගත කරලා රට පොහොසත් කරන්න හිතන්න එපා කියන එක මම කියනවා. ඊට එහා හිතන්න 52% වෙච්ච කාන්තාව මේ රටේ ආර්ථිකයට දායක ප්‍රායෝගික කරගන්න ගණිකා වෘත්තියට එහා ගිහිල්ලා මං හිතනවා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම කාන්තාවක් ගණිකාවක් වෙන්නේ ආසාවට නෙවෙයි කියන එක මම කියන්න ඕනේ. දරුවන්ට කන්න දෙන්න බැරිකමට එහෙම නැත්නම් වෙන කරන්න දෙයක් නැති තැනට එතෙන්ටපත් වෙනවා. අපි කවුරුත් ප්‍රසිද්ධියේ කතා නොකරන දෙයක් මම කියනවා. ඒක සමාජයේ මොන විදිහට දකීද මම දන්නේ නැහැ ගරු අගමැතිතුමියනි. කිසිම කාන්තාවක් පිරිමියෙක් එක්ක යහන් ගත වෙන්නේ නැහැ. තමන්ට ආදරය, රැකවරණය, ගෞරවය, භක්තිය නැත්තම්. හැබැයි ගණිකාවට අද ඒ සිද්ධි ඒ කිසි දෙයක් නැතුව මූණ දෙන්න වෙනවා නම් ඒක ඛේදවාචකයක්. ඒ කාර්ය ඒ නිසා මේ කාන්තාව අර කිව්ව නාරා වලට ජරා වලට දාන්න ඔබතුමියන්ලා කතා කරපේක ගැන මම කනගාටු වෙනවා. ඒ වගේම පාදඩ නීතිය ගත්තහම ඇයි ගෑනුන්ට විතරක්? අපි දකිනවා ටීවී එකේ පෙන්වන්නේම අරගත්ත කාන්තාව ටික විතරයි. එයත් එක්ක අප්පුඩි ගහපු අනිත් එක්කෙනා තනියෙන් අප්පුඩි ගහන්න බෑ. එයාව අපි දකින්නේ නැහැ මාධ්‍යයේ. එහෙමනම් මෙතනදී මේ සිද්ධ වෙන දෙවෙනි කොට සැලකීම මං හිතන්නේ සමානාත්මතාවයේ බිඳෙන තැන නිවැරදි කරන්න කියලා මම කියනවා. ඊළඟට රජයේ ආයතන ටිකේවත් ඉසුරුපායේ, සුහුරුපායේ, සෙත්සිරිපායේ අපි පාර්ලිමේන්තුවෙත් උත්සාහ කරා දිවාසුරකු මධ්‍යස්ථානයක් හදලා දෙන්න. දැන් පාර්ලිමේන්තු දෙක කතා කරනවා අපිට තවම බැරි වෙලා තියෙනවා මේ රටේ කාන්තාවන්ට තමන්ගේ දරුවා තියලා යන්න සුරක්ෂිත තැනක් හදලා දෙන්න. ඒ නිසා මම කියනවා මේ කටයුත්ත කාර්යක්ෂම කරන්න කියලා. ඒ වගේම ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තියට විතරක් සීමා වෙලා විතරයි ගරු අධිකරණ ඇමතිතුමනි පොතේ බරට ඒක වැහිලා තියෙන්නේ. ඒ නිසා මේවා නිවැරදි කරන්න කියලා මම යෝජනා කරනවා. අපි පාර්ලිමේන්තුවේ හදපු නීති ටිකත් ක්‍රියාත්මක කරන්න The Prevention of Domestic Violence Act එක අපි ගෙනත් තියෙනවා. තාම ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. ඒවා බලාත්මක කරන්න කියලාත් මම යෝජනා කරනවා. ඒ වගේම නවක මන්ත්‍රීවරියන් හැටියට අපි මේ දවස්වල The National Plan of Sexual and Gender Based Violence හැදුවේ 2016 දී. මං හිතනවා ඒවා තව අඩුපාඩු තියෙනවා නම් සකස් කරලා එළියට ඉදිරියට ගෙනියන්න. ඒ වගේම Women Empowerment Act එක අපි කාන්තා සංසදයේ හැටියට මැදිහත් වෙලා හදපු දේවල්, ඊළඟට National Women Commission එක අපි කාන්තා සංසදයේ හැටියට මූලිකත්වයේ අරගෙන ඉදිරියට ගියපු දේවල් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනි. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ හිටපු සභාපතිතුමියත්, සීතා ආරම්භේ පොළ හිටපු උපසභාපතිතුමියත් මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ ඔවුන් මේවට උර දුන්න නිසා. ඒ නිසා මේවා බලාත්මක කරන්න කටයුතු කරන්න කියන එක මම යෝජනා කරනවා. ගරු ඇමතිතුමියනි මට එක දෙයක් අහන්න ඕනේ. කොහොම මේ කාන්තා කමිටුව? මේ කාන්තා කමිටුව හැදෙන්නේ නැතුව මේ කාන්තා කොමිසම ක්‍රියාත්මක කරන්න බෑ. මම ඉල්ලා සිටිනවා මේ සමහර තැන්වලදී මේ පැලවත්තට මේවා සීමා කරන්න එපා. ඒව පොඩ්ඩක් පුළුල්ව දකින්න. මේ විශාල දේ ගිනි පෙට්ටියක් තරමට සීමා කරගන්න එපා. එනිසා ඒවා ගැන අවධානය යොමු කරන්න කියන එක මම යෝජනා කරනවා. එනිසා සාම්ප්‍රදායික නොවන රැකියාවලින් ඉවත් වෙලා වෙනත් රැකියාවලට යොමු කරන්න අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න ගරු ඇමතිතුමියනි අමාත්‍යංශයේ හැටියට ඔබතුමිය පෙරමුණ ගන්න. මේවා අධ්‍යාපන අමාත්‍යංශය තමයි කරන්න ඕනේ. නමුත් පෙළඹවීම කරන්න ඕනේ ඔබ. ඊළඟට මාධ්‍ය පිළිබඳ කතා කරනකොට මේ මාධ්‍යයේ තුල සාර්ථක කාන්තාවෝ ඉස්සරහට ගෙනල්ලා පෙන්වන්න. මේ හැම වෙලෙම සිද්ධ වෙන ඝාතන එහෙම නැත්නම් කාන්තාව මරලා දාන එකට වඩා මේ සාර්ථක කාන්තාවෝ ගෙනල්ලා පූර්වදර්ශී චරිත හැටියට සමාජගත කරන්න. ඒව තුලත් සමාජයේ වෙනස් වෙනවා. ඒ නිසා මම ඒකත් යෝජනා කරනවා. ඊළඟට ලංකාවේ ගෘහ සේවිකා ගැටලුව ගැන ලක්ෂ 3ක් පමණ ඉන්නවා ලංකාවේ වැඩ කරන අය. මේ ගෙවල් වල උයන පිහන රෙදි හොදන
විනාඩි 2ක කාලයක් තියෙනවා.
අය ඉන්නවා. ඒ අයද නියමිත වැටුප් ක්‍රමයක් නැහැ, රක්ෂණයක් නැහැ, සේවා මුරයක් නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා එවැනි ක්‍රමයක් ගෙනල්ලා මෙරට වැඩ කරන ගෘහ සේවිකාවන්ට නිසි රක්ෂණයක් සහිතව වැටුප් කලයක් ඇතුව සේවා කොන්දේසි ඇතුව ඒ අයගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කරන්න කියලා මම දැක්කා. ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයේ හිටපු එක නිලධාරිනියකට ඒ යම් තත්වයකට මූණ දෙන්න සිද්ධ වුණේ ඕස්ට්‍රේලියාවේ එවැනි නීති තිබුණු නිසා. එනිසා මම කියන්න ඕනේ මෙන්න මෙවැනි දේවල් වලට අපි මූලිකත්වය දෙන්න ඕනේ කියලා. අවසාන වශයෙන් මම මතක් කරන්න ඕනේ මාර්තු 6 වෙනිදා පෙරේදා මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේදී කිව්වා පෙබරවාරි 25 වෙනිදා ගත්ත සැපයුම් අංශයේ ඉදිරිපත් කරපු ලියකියවිල්ලක් තියෙනවා ඖෂධ වර්ග 333ක් හිඟයි කියලා. දොස්තර මහත්තයෙක් උත්තර දුන්නා මට කිව්වා තාක්ෂණික තොරතුරු දන්නේ නැතුව කතා කරන්න එපා කිව්වා. මම සභාගත කළා ලයිස්තුව 333ක් තිබුණා ඖෂධ හිඟයි මේව නැහැ. මම දැන් කියන්නම් ඊයේ මාර්තු 7 හවස 3 වෙන විට ලංකාවේ කිසිම රෝහලක පොඩ්ඩක්වත් නැති ඖෂධ වර්ග 93ක් තියෙනවා. 93ක් තියෙනවා. වෛද්‍ය සැපයුම් අංශයේ නැති ඖෂධ වර්ග 200ක් තියෙනවා. ඒවා 199කුත් නෙවෙයි 201කුත් නෙවෙයි 200ක්. මෙන්න මම සභාගත කරනවා. මෙන්න මම සභාගත කරනවා. මේව වෛද්‍ය සැපයුම් අංශයේ නැහැ. තාක්ෂණික කාරණා කියන්න එපා කිව්ව දොස්තර මහත්තුරුන්ගෙන් මං අහනවා මං අභියෝග කරනවා මෙන්න මේ කියන පොඩ්ඩක්වත් නැති ඖෂධ 93න් කාන්තාවන් සහ දරුවන්ට අවශ්‍ය වන බෙහෙත් කීයක් තියෙනවද කියලා මේ රටට එලි කරන්නයි කියන එක මම මේ වෙලාවේ කියනවා. ඒ නිසා මම ඉල්ලනවා විපක්ෂය කියන්නේ ආණ්ඩුවේ ගමන් මඟ වැරදියට යනවා නම් හරි පාරට ගන්න අය. ඒ නිසා වෛරයෙන් බලන්න එපා. හඳ පෙන්නකොට ඇඟිල්ලේ ඇද්දකුද හොයන්න එපා කියන එකත් මම මේ වෙලේ ඉල්ලනවා. ඒ නිසා අපි ප්‍රශ්නයක් ගේනකොට මේ ඇතැම් උද්දච්ච පිරිමි ඇවිල්ලා එය අර ගමේ භාෂාවෙන් කිව්වොත් වන කරලා දානවා. එහෙම නැත්නම් අල කරලා දානවා. අපි මේ කතා කරන්නේ මේ රටේ කාන්තාවගේ හෙට දවස සවිබල ගන්නවන්නට අවශ්‍ය කරන යෝජනා ටික. ඒ නිසා මම විශේෂයෙන්ම යෝජනා කරනවා අද මෙතනත් පරිපාලන සේවයේ අය ඉන්නවද නැද්ද මම දන්නේ නැහැ. පරිපාලන සේවයේ නිලධාරීන් අඩුම අමාත්‍යාංශ ගණනක් නියෝජනය කරන ආණ්ඩුව තමයි මේක. ඒ නිසා මේ රටේ අමාත්‍යාංශ 25න් 7ක විතරයි පරිපාලන සේවයේ නිලධාරීන් ලේකම්වරු හැටියට ඉන්නේ. ඒ නිසා අවසන් කරනවා. ඒ නිසා මම යෝජනා කරනවා අධ්‍යක්ීම් බහුල මේ සමාජයේ ඉන්න ප්‍රවීණයන් විශේෂ ප්‍රවීණයන් එකතු කරගෙන මේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම ළමයින් උදෙසා වූ පාර්ලිමේන්තු සංසදයේදී අපි මේ රටේ දරුවන්ට සිද්ධ වෙන ලිංගික හිංසනය අවම කරන්නට සමාජයේ පුරහම කතිකාවතක් ඇති වෙන විදිහට ලිංගිකත්ව අධ්‍යාපනයේ අමාත්‍යංශ පහක් එකතු කරගෙන අපි කරගෙන ගියා. ඒ වැඩපිළිවෙලේ වර්තමාන තත්ත්වය කොහොමද කියන එකත් මේ සභාවට පැහැදිලි කරන්නයි කියන ඉල්ලා සිටිමින් මන් හඬනවා. ස්තුතියි.